බොහෝ හින්දි ගීත අඳුන්වා දෙන සිංහල වැඩසටහන් වල අනිවාර්ය අංගයක් වෙලා තියෙන්නේ මේ හින්දි ගීතේ සිංහල ගීතේ නම් මේකයි කියලා වඩා වැඩියෙන් අනුකාරක ගීතේ අඳුන්වා දීම. ඒ වගේමයි මං අර ඔබට කලින් දවසක කිව්වේ රංජිත් ලාල්ගේ සිද්ධියත් හරිම වැදගත්. ඒයි මෙන්න කවුද කෙක් ජෝතිගෙ සින්දුව කොපි කරලා. මං වැඩසටහන් 35ක් පුරා කවදාවත් හින්දි ගීතයක් ඔබට ගෙනෙද්දි මේ ගීතේ සිංහල ගීතේ අහවල් එකයි කියලා කියන්න ගියේ නැහැ. අදත් කියන්නේ නැහැ. ඒත් අද එදාට වඩා වෙනසක්. මං අද ඔබට පුදන හින්දි අමයරු ගීතේ අනුකරණය කළ හදාපු සිංහල ගීතය නිසා, ඒ ගැයුම නිසා ලංකාවේ ගායන ලෝකයට යම් මුද්‍රාවක් තබපු, සේවයක් කරපු ගායකයෙකුට විශාල වරමක් ලැබුණ අපේ රටෙන්. ඔහු අසිංහල ගායකෙක්. හින්දි තාලයට ලියාපු සිංහල වචන ඔහු ඉංග්‍රීසින් ලියාගෙන ගීත දහස් ගාණක් ගායනා කරලා සිංහලයන්ට රසයක් ලබා දුන්නු අල්හාජ් මොහිදින් බේග්. මේ වටින ගායකයාට බේරටේ පුරවැසිකම ප්‍රදානය කරන්නට හේතුනේ මම මේ කියන හින්දි ගීතේ සිංහල ගීතේ ඔහු විසින් ගායනා තැබීම. මේ පුරවැසිකම පරිත්‍යාග කළේ එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මැතිතුමා. මං කියන ගීතේ අඩංගු චිත්‍රපටයේ බිහිවුණ 1954 ඉන්දියාවේ. නමුත් 1956 වෙනකොට අපි ඒක සිංහලට නගලා තිබුණා. ඒකයි බණ්ඩාරනායක අගමැතිතුමා අර පුරවැසිකම දුන්නේ 56න් පස්සේ. මූලික ගීතේ එමණදම් ඔරිජිනල් එකේ සංගීතය හදා තිබුණේ සී රාමචන්ද්‍රන්. ඒ වගේමයි ඇතැම් ගීතවල දත්තා දෞෂේක. මේ ගීතය ගායනා කළේ ප්‍රදීප් කියන ගායකයා. ඔහු තමයි මේ චිත්‍රපටයේ සියලුම ගීත රචනා කළේ. ගීත 10ක් 12ක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ IS ජොහාර්. ඉන්ද්‍රජිත් සිං ජොහාර්. පකිස්තාන 1920 ඔහු ඉපදුනේ. ඔහු මිය ගියේ නම් ඉන්දියාවේදී මුම්බයි වලදී. අවුරුදු 64ක් ආයු වළඳලා 1984 මාර්තු 10 වෙනිදා. ඔහු රඟපෑවා, අධ්‍යක්ෂණය කළා, ලිව්වා, නිෂ්පාදනය කළා. මං අර ඔබට කලින් කියාපු අබේ බෙග්මාස්ටර්ට පුරවැසිකමේ වරම ලබා දුන්නු ඒ ගීතය ගායනා කළේ ප්‍රදීප් වුණාට ඔහුට අමතරව මේ චිත්‍රපටයේ ගී ගැයුවේ හේමන්ත් කුමාර්, ලතා මංජස්කාර් වගේ බැබළුණු තරු. මම මේ ඔබට පුදන ගීතය ඇතලතුණු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරපු IS ජොහාර් චිත්‍රපටි 40ක විතර රඟපෑවා. චිත්‍රපටි 12ක් අධ්‍යක්ෂණය කළා. අපරාධ කියන්න බෑ, මංගල්ලත් පහක්ම කරගත්තා. 1943 ලාහෝර් වලදී විවාහ වුණු, දුවෙකුත් පුතෙකුත් ඔහුට මුලින්ම උත්පාද කරපු රම්මා බාන්ස් ඔහු අතහැරියා. ඕනේ තරම් ගීත තියෙද්දි ඔබට තිළින කරන මේ හින්දි ගීතය මා තෝරාගත්තේ තනිකරම එකම එක හේතුවකට. මේ ගීතේ 1954 ආපු නාස්ටික් චිත්‍රපටයටයි අයිති කියලා මන් දැනගත්තේ ගොඩක් පස්සේ. ඒ වගේම ප්‍රදීප් කියන ගායකයා ගැනත් මහලුකුට මන් දැනගෙන හිටියේ නෑ. මට දැනුණු එකම දේ තමා මේ ගීතය මට දැනෙන්නේ මගේ රටේ මගේම ගීතයක් වගේ. මන් දන්නේ මට හිතෙන දේ ඔබට හිතේද කියලා. ඒ වගේම මන් දන්නේ මේ ගීතේ මට එහෙම දැනෙන්නේ ඇයිද කියලා. මේ හින්දි වචන මට අදාළ නෑ. මේ මගේ රටේ, ඔබේ රටේ, අපේ රටේ ගීතයක් කියලමයි මට හිතුනේ අහපු දා ඉඳලම. මේ ගීතේ අරුත ගත්තොත් ඒක හැබැයි සර්වකාලීනයි. මං ඒව දැනගත්තේ මේ ගීතය ගැන වැඩියෙන් හොයන්න ගිහිල්ලා. නමුත් මේ ගීතයට හිත බැඳුනේ කිසිම තේරුමක් නොදැනගෙන. අපි මුදල් එක්රැස් කිරීමෙහිත්, ජනප්‍රියත්වයට පත්වීමෙහිත් කෑදරවන්තයන් මෙන්ම ආත්මාර්ථකාමීන්ද වී ඇත්තෙමු. මිනිසුන් මෙන්ම පරිසරයද අපි සූරා කන්නෙමු. බලය යනු දුර්වලයා පීඩාවට පත් කිරීමයි. අපි පරිසරය දූෂණය කරමින් අපේම පැවැත්මට නැවතුම් තිත තබා ගන්නෙමු. වගකීමක් නැත්තන් වී ඇත්තෙමු. පෝසතා තවත් පෝසතෙකු වේ. අවසන් වශයෙන් අපි ඇස්වසා අපේ පසුම්බි පුරවා ගනිමුද?
देख तेरे संसार की हालत क्या हो गई भगवान कितना बदल गया इंसान कितना बदल गया इंसान सूरज न बदला चांद न बदला ना बदला रे आसमान कितना बदल गया इंसान कितना बदल गया इंसान समय बड़ा बेढंगा आज आदमी बना लफंगा कहीं पे झगड़ा कहीं पे दंगा नाच रहा नर होकर नंगा छल और कपट के हाथों अपना बेच रहा ईमान कितना बदल गया इंसान कितना बदल गया इंसान देख तेरे संसार की हालत क्या हो गई भगवान कितना बदल गया इंसान कितना बदल गया इंसान भक्त रहीम के बंदे रचते आज परेब के फंदे कितने ये मक्कार ये अंधे देख लिए इनके भी धंधे इन्हीं की काली करतूतों से हुआ ये मुल्क मसान कितना बदल गया इंसान कितना बदल गया इंसान देख तेरे संसार की हालत क्या हो गई भगवान कितना बदल गया इंसान कितना बदल गया इंसान जो हम आपस में न झगड़ते काहे लाखों घर ये उजड़ते क्यों ये बच्चे माँ से बिछड़ते फूट फूट कर क्यों रोते प्यारे बापू के प्राण कितना बदल गया इंसान कितना बदल गया इंसान देख तेरे संसार की हालत क्या हो गई भगवान कितना बदल गया इंसान कितना बदल गया इंसान
අපි සාමාන්‍ය පෙළ විභාග ඉවර වෙලා ඉඳද්දි අපේ ගුරුතුමා දුන්න අපූර්ව පොතක් කියවන්න. ඒකේ තිබුණේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ ලේඛකයන්ගේ යම් යම් රචනා හෝ නිර්මාණ කොටස්. ඒක හරියට අර වැදගත් කෑමක් කන්න පෙර දෙන ඇපිටයිසර් එකක් වගේ. ඒ පොත කියෙව්වම උමතුවක් හැදෙනවා ඒ කොටස්වල ඉන්න අයගේ නිර්මාණ හරි වගතුග හරි හොයන්න. අදවාගේ වෙබ් අඩවි නැති 70 දශකයේ මැදභාගේ අපි කලේ ගුරුතුමාගේ පොතේ අඳුනගත්තු අය ගැන උමතුෙන් හොයාපු එක. ගුරුතුමා අපට දුන්නු මේ මහර්ග කෘතිය තමයි ප්‍රෝස් සිලෙක්ෂන්ස්. චාල්ස් ලෑම් කිංලේක් වැනි අය අතරේ හිටිය අපූරු මනුස්සෙක්. ඔහු ගැන ලියවිලා තිබුණු ප්‍රෝස් සිලෙක්ෂන් එක තමයි ගාන්ධිජි ඉන් ලන්ඩන්. අනික් හැම නිර්මාණයක්ම ලිපියක්ම රසවත් වුණාට අපේ ගාන්ධිජි ලන්ඩන් වලදී ලැබපු අත්දැකීම් කලකී දේවල් ගැන කියවන්න කියවන්න නිදානයක් හරන්න වගේ මට දැනුනේ. ජාතිවාදීෙක් නොවි ජාතික ලකුණ අපි හොයාගන්නේ කොහොමද කියන එක පහළ බාලාංශයේ ඉඳලා වගේ අපට ගැන්වුවා ගාන්ධිතුමා. කබා ගාන්ධිලා ගැන මං මුල්ම වැඩසටහනේ කළ විස්තරය අහලා කී දෙනෙක් අගය කළාද ගාන්ධිලා ගැන පුදුම විදියට හිතන්න පටන් ගත්තායි කියලා ඒ වැඩසටහනෙන් පස්සේ. එදා මං කිව්වේ ගාන්ධිතුමාගේ දෛවෝපගත ඉපදීම ගැන පොංචි ඇස්සැරීමක් විතරයි. ගාන්ධිතුමා ගැන කතා කරනවා නම් වැඩසටහන් කී දහහක් ඕන වෙයිද? ඇත්තටම මං ගාන්ධිතුමා ගැන අද කතා කරන්නට පෙළඹුණේ අපේ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන් නිසාවෙන්. එක්තරා ගීතයක් ගැන ඔහු හා කතා කරද්දී තමයි මේ පැත්තට මගේ ඇස් ඉස්හැරුණේ. අවුරුදු 19 තරුණ ගාන්ධිතුමා යනවා එංගලන්තෙට බැරිස්ටර් උපාධිය ගන්න. දන්නේ නැද්ද සුදු රටේ කල්ලන්ට වෙන දේවල්? හොඳ හැටි ඒවට මූණ දුන්නා එතුමා, බැට කෑවා. මුලදී හැම දෙයක්ම ඔහු ඉගෙන ගත්තා. එංගලන්තේ ඩාන්සින් ලෙසන්ස් වලට පවා ගියා. නිර්මාංශ අවන්හල් වලදී ඔහුට හමු වුණා පරම විඥානාර්ථ සංගමේ උග්‍ර සමාජිකයෝ. බුද්ධාගමට හින්දු ආගමට මේ පරම විඥානාර්ථයේ ඇති වූ නෑදෑකම තුලින් ගාන්ධිතුමා තව තවත් මේ සංවිධානයක තිරසර ගොඩනැගීමක් ඇති කරගත්තා. පස්සේ කාලෙකදී මොනතරම් ඉන්දිය ජාතික සටන ගෙන ගියත් මේ නිර්මාංශ අවන්හල් වලදී හම්බුණ අයගෙන් තමයි ගාන්ධිතුමා දැනගත්තේ සවිස්තරව භගවත් ගීතාව වැනි කෘති ගැන පවා. වැඩි කලක් යන්නට පෙර නීතිය හදාරන්නට ගියන් පස්සේ 1891 වෙනකොට ගාන්ධිව මව් රටේ උසාවිසාවිය කැඳෙව්වා නීතිඥ වෘත්තියේ රඳවන්න. ඔබ දන්නවද සිද්ධ වුණු දේ? එංගලන්තෙ ගිහින් ප්‍රවීණතමෙක් විදියට සුද්ධ එක්ක කරක් ගහලා කරට කර ඉඳලා කතා පවත්වලාපු ගාන්ධිතුමා ලැජ්ජ වුණා උසාවිය අමතන්න. මේ තරමක් අත්දැකීම් තිබුණු ගාන්ධිතුමාට වුණු සිද්ධිය කවදාවත් නවකයෙකුටවත් වෙන්න පුළුවන් දෙයක්ද? මේක මොනතරම් ඇත්තටම තාත්විකව වුණාද කියනවා නම් මහන්දාස් කර්මචාන් ගාන්ධි ඔය උසාවිය ආශ්‍රිතව පෙත් සං එහෙම නැත්නම් නීතිමය ලිය කියවිලි හදන කෙනෙක් බවට පත් වුණා. ඔබ දන්නවනේ ගාන්ධිතුමා දකුණු අප්‍රිකාවේ ගිහින් කළ පෙරළිය. දකුණු අප්‍රිකාවේ දුම්රිය පළමු පන්තියේ යමින් සිටි ගාන්ධිතුමා කල්ලෙක් කියලා කරපු හදිය ඔබට මතකයිනේ? එතුමා ඒකට නිකන් හිටියේ නැහැ. මහත්මා ගාන්ධි චරිතයේ මුළු දේශපාලන ජීවිතයම පෝෂණය වුණේ, හැදුනේ, වැඩුණේ මෙන්න මේ දකුණු අප්‍රිකාවේදී. අවුරුදු 21ක දකුණු අප්‍රිකානු ජීවිතය තුළ දැනගත් මෙන්න මේ වර්ණය පිළිබඳ ප්‍රශ්නයේදී. මේ විශාල කාලය තුළ එහෙ හිටපු බහුතර මුස්ලිම් ජනයාට ගාන්ධි චරිතයේ ඇසුරින් වැටහුණා ඔවුන් මුස්ලිම්වරුන්ට වඩා ඉන්දියානුවන් වන බව. මෙන්න මේ ආසියාතික ජාතීන් අතර එකමුතුකමට ගාන්ධිතුමා බෙහෙවින්ම ඉවහල් වුණා. වර්ණභේදවාදය වගේම ආසියාතිකයන්ට අමිහිරිව සැලකීම ගැන වෙනම පටුරක ඉඳන් ගාන්ධිතුමා තට්ට තනියම සටන් කළා. දකුණු අප්‍රිකාවේ කළු ජයග්‍රහණයත් එක්කම ගාන්ධිතුමා ඔවුන්ගේ ජාතික වීරයෙක් වුණා. නීතිය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය, ආර්ථික විද්‍යාව ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල හසල දැනුමක් තිබුණු ගාන්ධිතුමාගේ සාහිත්‍ය ලේඛන වගේම එතුමාගේ කියමන් ඉතාමත්ම ප්‍රබලයි, ප්‍රසිද්ධයි. සුදු පාලනයට යටත්ව ඉන්දියාව සිටි සමයේ බොහෝ අරගලවලට ගාන්ධිතුමාට යොමු වෙන්න සිද්ධ වුණා. එතුමා අවිහිංසාවාදයෙන් මේ ප්‍රශ්න ජයගන්න තීරණය කළෙත් මේ සටන්වල උග්‍රත්වය වගේම නිරර්ථක බව අත්විඳ නිසා. රෑයිරපානේ අපේ ගීතයට අදාළ කරගන්න මේ සහසක් සිද්ධිවලින් එකම එක සිද්ධියක් විතරක් අපි ගනිමු. ඒ කියන්නේ සුදු ආණ්ඩුව මෙහෙමයි ඉන්දියාවේ සංස්කෘතිය ඩැහැගන්න හැදුවේ. කොහොමද? 1936 ඉන්දියානු මහජන අධ්‍යාපන පනතේ සුදු සභාපතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය දල වශයෙන් මේ. සමේ පැහැය ඉන්දිය උනත් සදාචාරය, චින්තනය, බුද්ධිය හා සංස්කෘතිය අතින් අපට ගැලපෙන අපේම පන්තියක් ගොඩනැගීමට අවශ්‍ය සියලුම ධෛර්යයන් යොදමු. ඒ නිවේදනය, ඒ පනත යටතේ තමයි ඉන්දියාව ඔවුන් වෙනස් කරන්න ගියේ ඔවුන්ට ඕන විදියට. මෙන්න මේ ඉතාමත් අවිනීත වගේම ශිෂ්ට විදියට ඉඳගෙන බ්‍රිතාන්‍යයන් කරන අශිෂ්ටකම් වලට ගාන්ධිතුමා අවි ආයුධ ගත්තේ නැහැ. ඊට වඩා හීසර වගේ ලය විනිවිද යන, ඉතාමත්ම ඇඟට දැනෙන වචන, ඒ වගේම අදහස් තමයි පාවිච්චි කරේ ජනතාව අමතන්න. ඒක පැත්තක්. රෑ ඉරපානේ පරිවර්තන සාහිත්‍ය ගීතයට ආ හැටි ගැන නිතර නිතර කතා වුණාට මෙන්න මේ රචකයා ගැන කතා වී තිබුණේ නැහැ. ඔහු අනන්ත ගද්‍ය කෘති සිංහලට නැගුවට ඔහුගේ ගී රචනා ඇරුනම මේ ගාන්ධි අදහස ගීයකට ගෙනා හැටි දන්නේ කීයෙන් කී දෙනාද? ඔහු තමයි ආනන්ද අමරසිරි. ඉතාමත්ම නිවිහැනහිල්ලේ පහන් ගමනක් යන නිහඬව බුද්ධියට උපහාර කරන ආනන්ද අමරසිරිගේ සදාකාලික නවූ ලෝකේ නිතේ කඳුළු පිස දමන්න විතරක් නෙමෙයි, ඔහු අවුරුදු 40කටත් ඉස්සර ලියාපු හදේ පිපෙන බැතිමල්ගෙන සෙනෙහයේ පිණිදිය රිස ගීතත් ඔබ ඕනෑතරම් අහලා ඇති. ආනන්ද අමරසිරි සුනිලුන්ට ලියූ මේ ගීතය සංගීතවත් කළේ පණ්ඩිත් අමරදේවයන්. එදා සුදු ජාතිකයන් භාරත ජාතිකත්වයට ඉහඳ තබන්නට ආ මොහොතේ ගාන්ධිතුමා කිව්වේ මොකද්ද දන්නවද? එය තමයි ආනන්ද අමරසිරි පරිවර්තකයා අපට දීලා තිබුණේ. හතර දිසාවෙන් එන සුළඟ කවුළු දොර ඇර තියෙන අපේ නවාතැනට එද්දාවේ. හැබැයි ඒ හුළඟින් මුල් උදුර ගන්නවා එහෙම නෙමේ. දේදුන්නේ පාට විඳින්න. ඇස් අන්ධ කරගන්නවා එහෙම නෙමේ වර්ණාවලියෙන්. වඩ භාගිනි නැගෙන තැනක ඔබ ඉහින්න සිහිලල් පෙම්දිය. මිනිසත් කම ඔසවා තියන්න සිහසුනේම. දනින් වැටෙන්නට ඉඩ තියන්න එපා මිනිසත්කම. ඔබේ ප්‍රඥාවේ මහිමෙන් එය ඔසවා තියන්න. සුද්දන්ටත් කළු සුද්දන්ටත් පාඩම් උගන්වන්න ගාන්ධිතුමා කියපු ඒ වටිනා අදහස් ටික හිතේ දරාගෙන ඔබ මතක තියාගන්න. අපේ රටෙත් හිටියා හික්කඩුවේ සුමංගල වගේ ගාන්ධිතුමාලා. ඒ නිසාම ආපහු අහගන්න. ඒ සුළඟින් මුල් ඉදිරි අතරමංව දිව නොයන්න. දනින් වැටෙන මිදසත්කම ඔසවා සියසුන තබන්න.
සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න. අපවසනා නවා තැනි කවුළු නිබඳ ඇර තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න. අපවසනා නවා තැනි කවුළු නිබඳ ඇර තබන්න. සුළඟින් මුල් ඉදිරි අතර මංව දිව නොයන්න. ප්‍රඥාවේ මිරි පහනින් එළිය ලබා රැඳින්න. දේදුන්නේ පාටවලින් පියවි දැස අන්ධ නොවන. මුළු සක්වල ගීනාදය සමනට නැගෙන එන්න. වඩ බාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් තිය විසින්න. දනින් නැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න. අපවසනා නවා තැනි කවුළු නිබඳ ඇර තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න. අපවසනා නවා තැනි